ආණ්ඩුක ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථා ප්‍රකාරව ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන නැමැති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් දෙකක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දන්වන කැමැත්තෙමි. ටිපි ලේකනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය
ගරු කථානායකතුමනි, 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවිදි ඇති බලතල අනුව 2022 සැප්තැම්බර් 3 දින ඇති අංක 2095-245 දරන අතිවිශේෂ කැසට් පත්‍රයේ හා ඒ උපලේඛනයේ පළ කරමින් කරන ලද ප්‍රකාශනයේ මම ඉදිරිපත් කරමි.
ප්‍රවාහන හා මහමාර්ග
කථානායකතුමනි, 2019 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
කාරක සභාව වාර්තා පිළිගැනීම පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය සම්බන්ධයෙන් ස්ථාවර නියෝග පිළිබඳ වාර්තාව එම කාරක සභාවේ කටයුතු ඇතුළු මම පිළිගන්වමි සභානායකතුමා.
ඒ වාර්තාව මුද්‍රණය කළ යුතුයි යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළි
වෙදී අපි ඉල්ලීමක් කෙරුවා කෝපෙට් කෝපා එක විපක්ෂට දෙන්න කියලා. ඔබතුමා එක පිළිගත්තා. ඊට පස්සේ ස්ථාවර නියෝග කමිටුවට එකගත්තේ බලන්න කිව්වා. ඉතින් මම අහන්න කැමති එක ගැන තීරණයක් දීලා තියෙනවද? ඊට පස්සේ මම ඉල්ලීමක් කෙරුවා, දැන් අපි අවුරුදු ගණනාවක් මම මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 35ක් ඉඳලා හැමදාම මේ කෝපෙන් කෝපා වාර්තා අපි විවාද කරනවා. එතන ඉවරයි ගරු කතරගතුනේ. ඔය ඉල්ලීමක් කෙරුවා නීතිපතිට මේ කෝපෙන් කෝපා වාර්තාව ඇරලා උදාහරණයක් ලෙස කෝටි 15,000ක සීනි වංචාව ඉවරයි. දැන් ඒක නීතිපතිට ඇරියා නම් නීතිපති පැහැදිලි තියෙනවද? ඒ ඉල්ලීම් දෙක, ඒ සංශෝධන දෙක ඇතුළත් කරලා තියෙනවද කියලා මම අහන්න කැමතියි.
මේ වාර්තාව තියෙන ස්ථාවර නියෝග කමිටුව රැස් වුණා.
නෑ, ඒකේ මෙහෙමයි. ඒ මුකුත්
අතනකට මේ අහන්නේ අර රිපෝට්ස් එකේ
මේ පක්ෂනායක රැසීමේදී ආයිමත් ගන්නවා. අපි පක්ෂනායක රැසීමේදී නැවතත් අපි ඉදිරිපත් කළා අවසාන කරනවා.
ඉන්නේ ගත කෝපෙන් කෝපයක විපක්ෂයට දෙන්න ඕනේ කියලා. ඔබතුමා එකක උඩයක. බොළු පක්ෂනායක රැසීම එක ගුණයි. ඊට පස්සේ ඔබතුමා නියෝග කෙරුවා ස්ථාවර නියෝග කමිටුවට ඇරලා අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඒ වගේ මම ඉල්ලීමක් කරුවා නීතිවේදිකා අරින කියලා මේ කෝපෙන් කෝපා වාර්තා. ඉතින් මං අහන්නේ සභාපතිතුමෝට ඔබතුමාට පස්සේ උත්තර දෙන්න පුළුවන්. I'm not trying to embarrass you. You can answer later. Right.
මහජන පෙත්සම් පිළිගැනීම රෝහණ දිසානායක මැතිතුමා.
ගරු කථානායකතුමනි, පොල්ගොල්ල පල්ලේ ගුණෑපාන වලව්වත්ත පාර අංක 191-3 ධර්ණ ස්ථානයේ පදිංචි BHG-9 රේණුකා මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
වසන්ත යප බණ්ඩාර මැතිතුමා.
ගරු කථානායකතුමනි, දන්තුරේ සියඹලාගොඩ ජයපත්ම අංක 86 දරණ ස්ථානයේ පදිංචි HPJ වල්ගම්පය මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ය සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. අජිත් මාන්න පෙරෝ මැතිතුමා
අහනවා.
අග්‍රාමාත්‍යතුමාගේ ඇසීමට.
කථානායකතුමනි, අජිත් මානපුර මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ප්‍රශ්නේ ප්‍රශ්නය A1 ඔව්, 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ ශිෂ්ටබද්ධ පනම ඇත. A2 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වැනි වගන්තිය යටතේ ආනයන හා අපනයන භාණ්ඩ සඳහා ශිෂ්ටබද්ධ අයකනු ලබයි. ආනයන භාණ්ඩ සඳහා සෙස්බද්ද පැනවීමේ අරමුණ වන්නේ ආදේශික ආනයනික ද්‍රව්‍ය ආනයන පාලනය කිරීම මගින් දේශීය කර්මාන්තය ආරක්ෂා කිරීමයි. අමුද්‍රව්‍ය වශයෙන් අපනයන අධෛර්යමත් කිරීම සහ අගේ එකතු කළ විට අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා අමුද්‍රව්‍ය අපනයන මත අපනයන සෙස්බද්ද පනවනු ලැබේ. ආ තුන පිළිතුර ආනයන සෙස්බද්ද ප්‍රධාන වශයෙන් පහත සඳහන් සදා අදාළ වේ. කෘෂිකාර්මික ආනයන කිරි නිෂ්පාදන එළවලු සහ තේ පළතුරු, දුම්කොළ නිෂ්පාදන සිකර බීඩි, කාර්මික ද්‍රව්‍ය සිමෙන්ති සෙරමික් නිෂ්පාදන, ඩිජිටල් මුද්‍රණ තීන්ත ස්වාභාවික රබර්, ටයර් වාහනේ තඹ ඇල්මිනියම් තීන්ත සහ වානිෂ් ප්ලාස්ටික් ද්‍රව්‍ය වින ලද රෙදි ඇගලුම් පාවහන්, පුද්ගලික සත්කාර ද්‍රව්‍ය සබන් ශැම්පු සූදිලුන් රූපලාවන්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍ය. අපනයන සෙස්බද්ද අදාළ වන ප්‍රධාන අංශ පහත පරිදි වේ. කෘෂිකාර්මික අපනයන පොල් තේ රබර් සහල් බඩිංගුරු, ඛනිජ අපනයන ස්වාභාවික මිනිරන් වැලි සිලිකා වැලි තිරුවාන පාෂාන ෆොස්පේට් ග්‍රැනයිට් ටයිටේනියම් ඉල්මනයිට්, කාර්මික ද්‍රව්‍ය යකඩ තඹ ඇල්මිනියම් සහ සිංක් සහ විලි ද්‍රව්‍ය. හතර එතන සංඛ්‍යාලේඛන වගේක් තියෙනවා, මම ඒක සභාගත කරන්නම් කරු මන්ත්‍රීතුමා. පහ මේ විනිට බද්ද පැනවීමේ අරමුණ ඉටු වී තිබේද? ඔව්, එම බද්ද පැනවීමේ අරමුණ ඉටු වී ඇත. හය නොවේ නම් ඒ සම්බන්ධයෙන් අදාළ නැත. හය ආයන්න පැන නොනගී මෙතන ලොකු පිළිතුරක් තියෙනවා ආයන්න එකට අදාළව අර සංඛ්‍යාලේඛන සම්බන්ධව ඒකත් සභාගත කරනවා කරු කතානායකතුමා.
ඩොලර් බිලියන 50ක් පමණ වර්ෂයකට මේ සෙස්බද්ද හින්දා ආදායමක් ලබා ගන්නත්. ඒකද අපනයන සංවර්ධනය සඳහා මේ සෙස්බද්ද යොදවනවා කියන එක තමයි ප්‍රකාශ වෙලා තියෙන්නේ. නමුත් අපි දන්නවා අපනයන සංවර්ධන මණ්ඩලයට මිලියන 30ක්වත් වර්ෂයකට දෙන්නේ නැහැ. නමුත් අපනයන නිසා ඩොලර් බිලියන 7ක් විතර අපනයනය මගින් සෙස්බද්ද ලබා ගන්නම් බිලියන 7ක් විතර මාසෙකට. නමුත් අප වෙන්නේ දැන් බැලුවොත් මැණිකා සර්ණාභරණ ව්‍යාපාරයේ දිහා බැලුවොත් එහෙම ඒකේ අපේක්ෂිත දැන් විශාල මැණික් පොකුරක් ලෝකේ තියෙන ලොකුම මැණික් පොකුර පිටරටට යවුවා විකුණන් එන්න කියලා. දැන් අවුරුද්දකට වැඩි වෙච්ච දෙයක් නැහැ. ඒ වගේ මැණික් ජාවාරම් සිද්ධ වෙනවා. මැණික් මුද කුටිම කියනනම් මැණික් සංස්ථාවේ සභාපතිවරයා පවා උන්ඩියල් බිස්නස් වලට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ හොර පාරෙන් ඩොලර් ගෙන්නන විදිහට මැණික් සංස්ථාවේ සභාපතිවරයා පවා ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒතර මේ වගේ දේවල් නවත්ත ගන්න මේ සෙස්බද්ද පාවිච්චි කරලා දෙයක්වත් පේන්නේ නැහැ. මේ අපනයනය ශක්තිමත් කරගන්නේ දැන් මැණික් කිව්වම සිලෝම් ජෙම් කියන නාමයක් ලංකාවට නැති වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපනයන සංවර්ධන මණ්ඩලය බොහොම අමාරුවෙන් ඇදගෙන යන්නේ, බඩගාගෙන වගේ යන්නේ. මොකද අවශ්‍ය මූල් සල්ලි නැහැ. ඒතකොට මේ අපනයන සංවර්ධනය කිරීම සඳහා නම් මේ සෙස්බද්ද අපනයනේ වැඩි දියුණු කිරීම සඳහා නම් සෙස්බද්ද පාවිච්චි කරන අයි මේක භාණ්ඩාගාරයට ගන්න. මේක භාණ්ඩාගාරයට ගන්න නැතුව අපනයන සංවර්ධන මණ්ඩලයටම දීලා ඒ අපනයන සංවර්ධන වැඩවලට මේක යොදව ගන්න බැරි ඇයි? මොකද භාණ්ඩාගාරයට ගියාම බිලියන 7ක් මාසෙට හම්බ වෙන එක මිලියන 30ක් අවුරුද්දකට ගන්න බෑ අපනයන ප්‍රවර්ධනය සඳහා. ඒකද මම කියන්නේ මේ අපනයන සංවර්ධනය සඳහා නම් සෙස්බද්ද අපනයන වැඩි දියුණු කිරීම සඳහා නම් සෙස්බද්ද පනවලා තියෙන්නේ. මේ සෙස්බද්දෙන් සෙස්බද්ද භාණ්ඩාගාරයට අරගෙන බැංකු ණය පියවන්න හෝ වෙන ජාවාරම් වලට යන්නේ නැතුව ඇයි අපනයන සඳහාම ඍජුව යොදවන්න බැරි? ඇයි ඒ සඳහා වැඩ පිළිලක් තියෙනවද සකස් කරලා? දැන්වත් මොකද අපනයන අද වෙනකොට අපිට අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා ඩොලර් හිඟකම නිසා. ඒ නිසා ඒ සඳහා වැඩ පිළිලක් තියෙනවද?
අර කතානායකතුමනි, මේක ප්‍රශ්නය යොමු කරලා මම ඒකට පිළිතුරු ලබා දෙන්න බලාපොරොත්තු දෙන්න කියන්නම්. ඉදිරි කාලයේදී මම හිතන්නේ ඔබතුමා කිව්වා වගේ සෙස්පද්ද ඔබතුමා කිව්වා වගේ මැණිකා ස්වර්ණාභරණ සම්බන්ධව කටයුතු කරද්දී ඒ ලැබෙන මුදල් අපේ පොදු අරමුදු වලට ඇවිල්ලා තමයි ඉතුරු කටයුතු වලට යොමු වෙන්නේ. ඒක කෙලින්ම ඒ ආයතන වලට යොමු වීමක් කියන්නේ පොදුවේ රටේ සෑම විශ්වවිද්‍යාල අදාළ මුදල එන්නේ රජයට. රජෙන් අවුන
වචනේ පරිසබර්ත ආකාරයෙන් අපනයනයට මේක යොදා ගන්න වැඩපිළිවෙලක් දාන්න බැරිද කියන එකයි මගේ පළවෙනි ප්‍රශ්නේ ඇහුවේ.
ඒ සම්බන්ධව උත්තරයක් දෙන්න බෑ මම ඒක ලබා දෙන්න ඉතිකාලේ.
ප්‍රශ්නේ දැන් අපනයන සම්බන්ධයෙන් සඳහා අපනයන
පනවපු සෙස්පත්ද අද වෙනකොට දුරකථන වලටත් මේ දුරකථන බිලටත් මේ සෙස්පත්ද එකතු වෙලා තියෙනවා. අද වෙනකොට ලංකාවේ ජනගහණයට වඩා දෙගුණයක් විතර දුරකථන රටේ පාවිච්චි වෙනවා. ඒ ඒ බිලට සෙස්පත්දක් එන එකේ තේරුම මොකද්ද? සියයට අටක් තිබ්බා, සියයට පහළොව වුණා, දැන් දොළහ පහළොව වුණා. ඒ වගේම 2011 සිට සෙස්බද්දක් සියයට දෙකක් පනවලා තියෙනවා සන්නිවේදනයේ සඳහා.
එකතුවේ ඉතිරි ලබා දෙන්න කටයුතු කරන්න. ඉදිරියේදී ලබා දෙන්න කටයුතු කරන්න.
JC එළවතුල මැතිතුමා absent. ලලිත් එල්ලාවල මැතිතුමා
ආනවා දරු. කතා නැගිටිනු.
මහජන ආරක්ෂක මැතිතුමා
කරු කතානායකතුමනි මේ පිළිතුර ලැබිලා තියෙනවා. ඒ මහජන ආරක්ෂක මැතිතුමාගේ ඒ සඳහා සති දෙක කාලයක් කල්ලිලා සිටිනවා කරු කතානායකතුමනි.
ඔව් මන්තිතුමා.
ගරු කතානායකතුමනි දැන් අපි මන්ත්‍රීවරයෙක් වශයෙන් මහජන ප්‍රශ්න අහනකොට ඒකට උත්තරයක් දී ගන්න බැරුව අදාළ ඇමතිවරයා හෝ වේවා ඒක දැනුමක් තියෙන කෙනෙක් ඒකට උත්තර දෙනවා නම් හොඳයි නේද? අපිත් දවස් ගානක ඉඳන් මේවා ලෑස්ති වෙලා මහජන පැමිණිලි අනුව අපි මේවට සම්බන්ධ වෙලා මාස දෙකකට කලින් ප්‍රශ්න යොමු කරලා මේ එද්දි මම මේක පස්සේ කියන්නම් කියලා කියනවා නම් ඒකනේ මේ ප්‍රශ්නේ අපිට ඒ පස්සයක් කවදද මේ පස්ස කියලාවත් තේරෙන්නේ නැහැ. නැත්තම් ඊළඟ සතියේ උත්තර දෙනවා කියලා සර්ව සම්පන්න සර්ව බලධාරියා වෙන්න බෑ. ඔබතුමාත් එක විෂයක් ගැන දන්නේ. නමුත් ඒ විෂය ගැන දන්න කෙනෙක් මේකට උත්තර දෙනවා නම් මේ ප්‍රශ්න විසඳෙනවනේ අපිට. ඒක නිසා නැත්තම් අපි ප්‍රශ්නයක් අහනකොට මේක පස්සේ උත්තර දෙන්නම් පස්සේ කියන්නම් කියලා කිව්වහම අපි ජනතාවට මොකද්ද උත්තර දෙන්නේ? පාර්ලිමේන්තුවේදී වගේ කීම
ලබා දෙන්න කටයුතු කරා. එතුමා අහන අතිරේක ප්‍රශ්න වලට මම එකයි කිව්වේ අදාළ මහත්තයත් එක්ක කතා කරලා ඒක පිළිතුරු ලබා දීමට කටයුතු කරන්නම් කියලා. ඒ පිළිතුරු ආම ලැබුවාම ඔබතුමාට ලැබෙන ඒක ලබා දෙන්න කටයුතු කරන්න පුළුවන්. දැන්ට මේ අහන ප්‍රශ්න ටිකට ඉදිරිපත් කරන්න පුළුවන් මන්ත්‍රීතුමා. මෙහෙමයි මට වගේ කීම බාර ගන්න පුළුවන් මගේ අමාත්‍යංශයට අදාළ
නැහැ.
මන්ත්‍රීතුමා මේක මෙතන අහන ප්‍රශ්නෙට උත්තර දීලා තියෙනවා. කරුණාකර තේරුම් ගන්නකො ඔබතුමා අහන ප්‍රශ්න වලට මේක අදාළ අමාත්‍යංශයට යොමු කළ පිළිතුරු ලබාගෙන ඊට රැස්වීමට ප්‍රථම හරි ඔබතුමාට උත්තර ලබා දෙන්න. එතකොට ඔබතුමාට තව ප්‍රශ්නයක් අහන්න පුළුවන් නම් අහන්න පුළුවන්.
ඔව් මම පර්මන්ට්
ඔව් ගැන් වෙන්නේ මේ ගිරවෙක්ගේ ප්‍රශ්නයක් නේ. දැන් උත්තරයක් කවුරු හරි කියප එකක් කියෝන එකක් අදාළ ඇමතිවරයා මේකට උත්තර දෙනවා නම් ඔහුගේ දැනුමක් එක්කනේ මේ උත්තරේ දෙන්නේ. දැන් ඔබතුමාට මම දොස් කියනවා නෙමෙයි, ඔබතුමා අනුන්ගේ කාර්යභාරයක් මේ කරන්න ගිහිල්ලා අපි අමාරු වටලා තියෙන්නේ.
හරි ඊළඟ සෙට් ඔව් එල්ලාවල මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි මම අහන මේ ප්‍රශ්නය දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න ආවා. හැමදාම සතියෙන් සතිය මේක කල් ගත්තා. ඉතින් මම කනගාටු වෙනවා මේ ඇමතිවරු පිළිබඳව. ඇමතිවරු අපි අඩුම ගානේ ප්‍රශ්නයක් ඇහුවාම අදාළ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. පාර්ලිමේන්තුවේ නැතුව හැමදාම මේක කල් ගන්නවා. මේ කාරණේ කරන්න දෙන්න එපා. මේ ඇමතිවරු මේ සියලු දෙනාම මහජනතාවගේ මුදල් වලින් තමයි මේ වරප්‍රසාද මේ සියල්ල භුක්ති විඳින්නේ. ඒකෙන් ඉඳන් මේක ජනතාවට කියන්න අපහසයි. මන්ත්‍රීවරු අහන ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න ඇමතිවරයෙක් නැහැ කියන්නේ. මේක ලොකු අපරාධයක්. ඉතින් මේ දේ තවත් කරන්න එන්න එපා. මේ නිසා තමයි 225ම ඕනේ නැහැ කියලා ජනතාව කියන්නේ. ඉතින් අඩු ගානේ මේ ප්‍රශ්නයකට උත්තර දෙන්නවක් ඇමතිවරයෙකුට ඉන්න කියන්නේ. මන්ත්‍රීවරේ කතා කරාට පස්සේ මන්ත්‍රීවරගේ අදහස දැනගන්න මෙතන ඉන්න කියන්නේ.
එමෙතුමගේ අවධානය
මන්ත්‍රීවරගේ අදහස කවදා
හරි ඔව් මන්න අපිරමන්තිතු මම දැන් ඔබතුමායි කාලේ
ඉවරයි මේ මෙතුමාම නම් ඔක්කම ප්‍රශ්නවලට උත්තර දෙන්නේ මේ පාර්ලිමේන්තුවේ 225ක් ඕනේ නැහනේ එකම ඇමතිවරයා රොසන්න රණතුංග කියලා තියෙනවා නම් ඒ උත්තරේ යා තමයි සර්ව බලධාරියා හැමකටම උත්තර දෙන්නේ කියලා තියෙනවා නම් හරිනේ මං කියන්නේ අපිත් එන්නේ ප්‍රශ්නයක් අහලා දෙයක් දැනගැනීම සඳහා ජනතාව වෙනුවෙන් මේ කතා කරන්නේ
ඔබතුමාගේ අදහස් ප්‍රකාශ කරන්නේ වේලු කුමාර මන්ත්‍රීතුමා absent සලිම් බණ්ඩාරජය මහමෙතුමා absent රෝහණ බණ්ඩාර මෙතුමා ෘෂිකර්ම මෙතුමා උත්තර දෙන්න
මට මං අහනවා ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි රෝහණ බණ්ඩාර මන්තුමාගේ ප්‍රශ්නයට පිළිතුර ආයක එතුමා අහනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ 2021 වර්ෂයේ අලකන්නේ විභාගාකරන ලද කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 187,781යි ඒ අතරින් කාබනික පොහොර භාවිතා කරමින් විභාගා කරන ලද කුඹුරු ඉඩම් ප්‍රමාණය කොහොමද කියලා අහන ප්‍රශ්නයට පිළිතුර 2021 වර්ෂයේ යලකන්නේ තුල රාජ්‍ය අනුග්‍රහය යටතේ නියම් ව්‍යාපෘතියක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 958.66ක කුඹුරු ඉඩම් ප්‍රමාණයක 70%ක් රසායනික පොහොර හා 30%ක් කාබනික පොහොර මිශ්‍ර ලෙස භාවිතයෙන්ද වගා කර ඇත කාබනික පොහොර භාවිතා කරමින් විභාගකරන ලද ගොවීන්ට දෙනු ලබන සහන කවරේද යන්න කියලා එතුමා අහලා තියෙන ප්‍රශ්නෙට පිළිතුර වුන්ගෙන එක 2022 යලකන්නේ සඳහා පොහොර සහනාධාර ලෙස පහස පොහොර වර්ග කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත හෙක්ටයාර් 2ක උපරිම සීමාවක් සඳහා නොමිලේ ලබා දෙන ලදී. කොම්පෝස්ට් පොහොර, ජෛව දියර පොහොර, කාබනික දියර පොහොර, ERP එපාවල රොක් ප්‍රොස්පේට් කියන එක කාබනික විශේෂිත පොහොර 2 ඒකේ දෙවැනි කොටසට කෙසේ වෙතත් පරිසර හිතකාමී පොහොර වර්ගවල පෝෂණ පෝෂක ප්‍රමාණයන් විශාල වශයෙන් නිෂ්පාදනයට මෙන්ම එකම නිෂ්පාදනයේ කාණ්ඩ අතර වෙනස්කම් නිරීක්ෂණය වන බැවින් හා මිතික් ජෛව පොහොර සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ප්‍රකාශයට පත්කර නොමැති බැවින්ද ඉදිරිකන්නේදී එම පොහොර ප්‍රසම්පාදනය කර රජය මගින් බෙදා හැරීම වෙනුවට බලපත්‍රලාභීන්ගේ ධාරිතාව නිෂ්පාදන ප්‍රමිතිය හා මිල ගණන්නා සැපීමට හැකි ගෝජන සේවා මධ්‍යස්ථාන අභිලාෂ කැඳවීමක් මගින් හඳුනාගෙන අදාළ ගෝජන සේවා කාර්යාල වෙත දැන්වීම මගින් එම පොහොර ගොවින්ගේ කැමැත්ත මත ලබා ගැනීමට හෙක්ටයාර් 1කට රුපියල් 20,000ක උපරිම හෙක්ටයාර් 2කට වන පරිසර සහනාධාර ලෙස වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය වෙත අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. ඒ හතරවෙනි කොටස ඔබතුමා අහනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාබනික වී ගොවිතැන ප්‍රචලිත කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න පැහැදිලි කරන්න කියලා. පිළිතුර ගෝජන සම්බන්ධන දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාබනික වී වගා ප්‍රවර්ධනය කිරීම සඳහා පහත ආකාරයට දායකත්වය ලබා දෙනු ලැබේ. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ගේ නිර්දේශ මත රජය විසින් ලබා දෙනු ලබන KCL පොහොර ඛනිජමය පොටෑසියම් ක්ලෝරයිඩ් කොම්පෝස්ට් පොහොර ජෛව දියර පොහොර සහ කාබනික දියර පොහොර යන පොහොර වර්ග ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවින් වෙත බෙදා දීමට කඩිනමින් කටයුතු සිදු කරනු ලබයි. කාබනික පොහොර නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා ගොවින්ට අවශ්‍ය දැනුම ලබා දීම හා ගොවින් ඒ සඳහා යොමු කිරීම මේ සඳහා කෘෂිකර්ම නිෂ්පාදන හා පර්යේෂණ නිලධාරීන් මගින් ව්‍යාපාර මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදන යෙදී සිටින ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමට සම්බන්ධීකරණ කටයුතු කිරීම. කාබනික ගොවිතැන් නිසිපාලි සැලසුම් සහගත සිදු කිරීම සඳහා අවශ්‍ය මාර්ග උපදේශ සකස් කිරීමට ජාතික කාබනික වැඩසටහන National Organic Program සකස් කිරීමට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් 14 දිනකුගෙන් විද්වත් කමිටුවක් පත් කර ඇත. ආ නොයසේ නම් ඒ මන්ද පිළිතුරු අදාළ
ගරු කතානායකතුමනි ඇමතුමනි බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දැන් ඔබතුමා කිව්වා වගේම කියපු කියලු සියලුම කාරණා අද වෙනකොට ඉෂ්ට කරන්න ගිහිල්ලා ඒ සියල්ල අසාර්ථක වෙච්චි යුගයක තමයි අපි ඉන්නේ. ඒ නිසා ඒ කියපු සියලුම දේවල් අසාර්ථක වෙලා අද ඒ සියල්ලම ගොවියා පිටින් කර පිටින් යන මොහොතක දැන් මේ වෙලාවේ ඔය කියන අස්වැන්න නෙලමින් ඉන්නවා. සමහර අය නෙලලා තියාගෙන ඉන්නවා. සමහර අය නෙලලා තුට්ටු දෙකට විකුණලා තියෙනවා. කුණු කොල්ලට විකුණලා තියෙනවා. ඒ වගේම මේ දවස්වල කාලගුණේ හරස් වීමත් එක්ක මේ නෙලන වී ටික තෙත බරත් වෙලා තියෙන නිසා ඒවා වෙලා ගන්න පුළුවන් තත්වෙකුත් නැහැ. මෙව හරි මිලකට මිලදී ගන්න ක්‍රමවේදයක්වත් නැහැ. ඒ නිසා ඔබතුමා දන්නවා පහුගිය කාලේ 155ට 160ට වී මිල නියම වෙලා තිබුණා ගොවියාගේ අතේ වී නැති මොහොතක. සද මේ අසාධාරණට ලක් වෙලා මේ අඩු අස්වැන්නක් ලබාගත්තු ගොවි මහතුන්ට දැන් මේ මොහොතේ ඉක්මනින්ම දිය හැකි සරලම සාධාරණත්වය තමයි වීවලට හොඳ මිලක් ලබා දීම. ඒ නිසා මේ වෙනුවෙන් ඔබතුමා අරගෙන තියෙන ක්‍රියාමාර්ගය මොකද්ද? මේ සඳහා ඔබතුමා වැඩපිළිවෙළක් ගෙනිනවද නැත්නම් හාල් ගෙන්වීම තුල වෙළඳ පොලේ මේ වී මිල පහළ යාමට කටයුතු කරනවද කියන එක තමයි දැනගන්න ඕනේ.
මම මේකට මේ විදිහට කියන්න කැමති සහල් රටින් ගෙන්වීම නතර කරන ලෙස දැනටමත් අපි ලිඛිතවම කරුණ ඉදිරිපත් කළා තිබෙනවා මේ සඳහා යම් බදු මුදලක් පනවන්න කියලා. ඔබතුමා කියු කාරණේ මම පිළිගන්නවා. මේ අමාරුකම් මැද්දේ වුණත් ගොවීන් විශාල කුමරු ප්‍රමාණයක් හෙක්ටයාර් 512,000ක් විතර වගා කරලා තිබෙනවා. නමුත් ඒ වගේම වී මිලදී ගැනීමේ වැඩසටහනට කැබිනට් මණ්ඩලයට මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. බිලියන 2ක මුදලක් රාජ්‍ය බැංකු දෙකෙන් ලබා දෙන්න කියන නියමය ලබා දීලා තියෙනවා. නමුත් මම කියන්න කැමති කනගාටුවෙන් වුණත් අද වෙනකන් අපිට ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලබා ගන්න අසීරු වෙලා තියෙනවා. මම පෞද්ගලිකවම මේකට මැදිහත් වෙලා සාකච්ඡා ජනාධිපති ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වලත් තවම බැංකු දෙකෙන් මුදල් නිදහස් කිරීම මන්දගාමි විදියට තමයි සිද්ධ වෙන්නේ. නමුත් ලැබෙන මුදල් අපි ගිය සිකුරාද වෙනකොට මිලියන 250ක් ලබා දුන්නා. ඒ වගේම තව අද වෙනකොට අපි තව මිලියන 300ක් විතර ලබා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ප්‍රශ්නයක් තියෙනවා. මම පිළිගන්නවා. දැන් අපිට වී ගත්තු අයට සල්ලි ප්‍රමාණයක් දෙන්නත් තියෙනවා. වී ගැනීමට මුදල් සොයා ගැනීමේ ගැටලුවක් තියෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න වෙනවා.
දෙවනි අතුරු පස්සේ ඇමතුමනි දැන් ඒ ප්‍රශ්න කලින්මම දැන් ඔබතුමා දැන් ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනවා. දැන් මේකට විසඳුම් දෙන්නේ කවුද? ඔබතුමා තමයි කෘෂිකර්ම ඇමතිවරයා. ඉතින් දැන් ඔබතුමාත් ප්‍රශ්නයක් තියෙනවා කියනවා. අපි ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ප්‍රශ්නෙට කවද්ද කොහොමද විසඳුම් ලබන්නේ? අලුත් ආණ්ඩුවක් ඇදුවා. අලුත් ජනාධිපති කෙනෙක්පත් වුණා. තවත් ඉතින් අර ප්‍රශ්නෙම කී ගියා ඉන්නේ නැහැ. විසඳුමක් නැහැ නේද? එහෙනම් ඒක ප්‍රශ්න උත්තර දෙන්න මේත් එකම දෙවනි අතුරු ප්‍රශ්නේ. දැන් අපි මේ දවස්වල විවාදයට ගන්න කාරණේ තමයි ගරු ඇමතුමනි මේ අපි මන්ද පෝෂණයට මුහුණ දීම පිළිබඳ ප්‍රශ්නේ. එතකොට මේකට අපේ රටේ දිය හැකි හොඳම උත්තරේ තමයි මේ මන්ද පෝෂණය ගොඩනගන පෝෂදායී ආහාර වේලක් ලබා දීම. ඒකට අපිට තියෙන හොඳම නිෂ්පාදනය කරගන්න පුළුවන් දේ තමයි බඩිරුකු නිෂ්පාදනය. ඒක පැත්තකින් සත්ව ආහාර වලට, කුකුල් මස් වලට, ඇතුළු දෙයට, බිත්තර වලට මේ සත්ව ආහාර බලපෑ. ඒ වගේම සමපෝෂ නැත්නම් ත්‍රිපෝෂ මේ සියල්ලම නිර්මාණය කර නිෂ්පාදනය කරන්න බඩිරුකු වගාව අත්‍යවශ්‍ය වෙනවා. අපි දැනටමත් අපේ රටේ සියල්ල සම්පූර්ණ වෙන්න බඩිරුකු නිෂ්පාදනය කරගන්න හැබැයි අපිට කල හැකියාව තියෙනවා. එතස පහුගිය කාලේ ඒ තරමට ඉලක්ක වලට ආවෙත් නැහැ. දැන් මේ මොහොත වෙනකොට දැන් අපේ ප්‍රදේශවල ප්‍රශ්න ගණනාවකට මුහුණ දීලා ඉන්න අපේ ගොවි මහත්තුරු එකක් තමයි මේ කන්නේ බීජ වල ප්‍රශ්නයක් තියෙනවා. අනිත් පැත්තෙන් තමයි සීසාණ්ඩ ඉන්ධන වල ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම ඒක මොනෝhari කරලා ගොවියා ඉන්දුවාට පස්සේ පොහොර ටික සහ කුමිනාශක ටික ලබා දෙන්න වැඩපිළිවෙලක් තියෙනවද? ඒ නිසා එහෙම නොවුනොත් අපි මේ කතා කරන සියල්ලට අපිට අපේ රට තුල ගන්න පුළුවන් විකල්පය වෙන අපිට නිෂ්පාදනය කළ හැකි දේත් නැවත අපිට තියෙන ඩොලර් ටික පූජා කරලා වෙයින් ගේන්න නිසා මේ මොහොතේ ඔබතුමාට බඩිරුකු නිෂ්පාදනය වෙනුවේ මේ ගොවියාට සාධාරණයක් ඉෂ්ට කරන්න දැන් ඉක්මනින්ම ඉන්ධන ලබා දීමේ කඩිනම් වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. ඒ වගේම බීජ ලබා දීමේ වැඩපිළිවෙලක් වගේම පොහොර ලබා දීමේ දැන් මහකන්නේ ගැන තමයි ඔබතුමාලා කතා කරන්නේ. ඒ නිසා මේ බඩිරුකු අද අත්‍යවශ්‍යම කාරණයක් බවට පත් වෙලා තියෙන නිසා මේ බඩිරුකු වලට පොහොර ටික ලබා දෙන්න සහ කෘමිනාශක ටික ලබා දීමේ වැඩපිළිවෙලක් ඔබතුමා සකස් කරනවා අද.
ඊ වී සම්බන්ධව ඔබතුමා අහු කාරණේට කියන්නේ දින ඇත්තටම අපි අදත් අපේ නිලධාරීන් බැංකු වලට ගිහිල්ලා මේ මුදල් ඉල්ලීම් කරනවා. ඒ ලැබුණොත් ලැබුණු විගසාපියේ ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් මට ඊට වැඩිය දෙයක් කරන්න පුළුවන් කමක් නැහැනේ. මම අතින් සල්ලි දෙන්න මට සල්ලි නැහැනේ. ඒ ලැබෙන ආකාරයේ අනුව අපි මිල දී ගැනීම සිදු කරන්නයි වෙන්නේ. ඒ වගේම බඩිරුකු වගාව සම්බන්ධව ඔබතුමා කිව්වා. ඒකේ විශාල පසුබෑමක් ඇති වෙලා තියෙනවා ගිය පසුගිය කන්නේ. ඒකේ ප්‍රතිඵලයේ විදියට අද බිත්තර මිල ඉහළ ගිහිල්ලා මස් මිල ඉහළ ගිහිල්ලා ඒ කර්මාන්තයේ දෙනත අයත් අසීරුතාවයට පත් වෙලා තියෙන වගේම පරිභෝජනය කරන අයත් අසීරුතාවයට පත් වෙලා තියෙන නිසා අපි මේ සැරේ බඩිරුකු වගාවට ප්‍රමුඛතාවය ලබා දීලා විශාල උනන්දුවක් ඒ ප්‍රදේශවල ගොවි සම්මේලන එක්ක මම මුණ ගැහිලා සාකච්ඡා කරලා වැඩපිළිවෙල සාර්ථක මට්ටමට පත් වෙමින් යනවා. දැනට අපිට ලක්ෂයකට වැඩි හෙක්ටයාර් බඩිරුකු වගා කරන්න එකඟතාවයේ පළ කළා තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය පොහොර ටික අපි ලබා දීම දැනටමත් සූදානමින් ඉන්නවා. ඒ වගේම බීජවල අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපිට අපි බලාපොරොත්තු වෙන හෙක්ටයාර් 50,000ක් විතර වගා කරයි කියලා දැන් ඒකටත් වෙනම අපේ කැබිනට් මණ්ඩලයේදීත් මම මේ කාරණා පිළිබඳව දැනුවත් කළා තියෙනවා. ජනාධිපතිතුමා දැන් උත්සාහයක් දරන වෙනම විශේෂ මැදිහත් වීමකින් විදේශ අමාත්‍යාංශයත් සමග ඒකාබද්ධව මේ කටයුත්තට ප්‍රවේශ වෙන්න හිමුණොත් අපිට සාර්ථක බඩිරුකු අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වෙන අනෙකුත් පහසුකම් ලබා දෙන්නත් කණිතෙල් ඇමතුමා ඇතුළු ඒ කණ්ඩායම එකඟතාවය පළ කරලා තියෙනවා. ඒක තමයි කිව්ව ඉන්ධන ඉන්ධන ලබා දෙන්න කණිත ලැබතුමා එකඟතාවය පළ කරලා තියෙනවා. බඩිනු වගා කරන අයට අවශ්‍ය සීසෑමට අවශ්‍ය ඉන්ධන ලබා දෙන්න එතුමා එකඟතාවය පළ කරලා තියෙනවා.
හරි, බොහොම ස්තුතියි තුෂාර ඉන්ධනනි ලම්බර් සෙන්න.
ගරු ඇමතුමනි, දැන් ඔබතුමා වී සම්බන්ධව කිව්වා වගේ තව මාසයකින් මට මේ ප්‍රශ්නේ අහපුවම ඔබතුමාගේ මම ගත හැකි උත්සාහයක් මම ගත්තා. නමුත් මට කළ හැකි සීමාවෙන් මේක ඔබට කියපු නිසා මේක අසාර්ථක වුණා කියලා කියයිද දන්නේ නැහැ තව මාසයකින් පස්සේ.
මට එහෙම අදාළ නැහැ.
ඔබතුමාට
මේ කල්පනය කරන්න ඉඳුනිල වර්ෂයේ මැත්තේ ප්‍රශ්නේ යන්න අධ්‍යාපන ඇමතුමාගේ.
මම අහන කතානායකතුමනි.
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු පළවෙනි ප්‍රශ්නය අයන් එක පාසල් යන වයසි සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු රැස් කිරීම පාසල් සෞඛ්‍ය වෛද්‍ය පරීක්ෂණය හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය පෞල් සෞඛ්‍ය කාර්යාංශය විසින් සිදු කරනු ලැබේ. සිසුන්ගේ මිටි බව පිළිබඳ දර්ශකය හා කෘෂ බව පිළිබඳ දර්ශකය මගින් අන්දපෝෂණ තත්ත්වය පිළිබඳ තොරතුරු අනාවරණය කරගත හැකිය. 2015 වර්ෂය සඳහා පෞල් සෞඛ්‍ය කාර්යාංශය විසින් මෙම දර්ශක ගණනය කිරීම සිදු කර නොමැති අතර COVID-19 වසංගත තත්ත්වයේ මත පාසල් වසා තැබීම හේතුවෙන් පාසල් සෞඛ්‍ය වෛද්‍ය පරීක්ෂණ සිදු නොකිරීම නිසා 2021 වර්ෂය සඳහාද ජාතික මට්ටමේ තක්සේරුවක් සිදු වී නොමැත. සිසුන්ගේ මිටිපාව පිළිබඳ දර්ශකය මගින් දිගු කාලීනව සිදුවන පෝෂණ ඌනතා මත ඇතිවන මන්දපෝෂණ තත්ත්වය පැහැදිලි කරන අතර කෘෂභාව පිළිබඳ දර්ශකය මගින් කෙටි කාලීනව සිදුවන පෝෂණ ඌනතා මගින් ඇතිවන මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ තොරතුරු අනාවරණය වේ. 2016 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වර්ෂවල සිසුන්ගේ මිටි බව පිළිබඳ දර්ශක හා කෘෂ බව පිළිබඳ දර්ශක අගයන් පහත පරිදි වේ. තොරතුරු මූලාශ්‍රය පෞල් සෞඛ්‍ය කාර්යාංශයේ දත්තානුව මිටි බව පිළිබඳ දර්ශකයේ ස්ටන්ටින් වර්ෂයේ 2016 දර්ශකයේ 7.7යි වර්ෂයේ 2017 දර්ශකයේ 7.3යි වර්ෂයේ 2018 දර්ශකයේ 4.8යි වර්ෂයේ 2019 දර්ශකයේ 5.1යි වර්ෂයේ 2020 දර්ශකයේ 5.6යි 100ට කෘෂභාව පිළිබඳ දර්ශකයේ වේස්ටිං වර්ෂයේ 2016 20.45යි 2017 17.4යි 2018 18.6යි 2019 18.1යි 2020 17.3යි මිටි බව පිළිබඳ දර්ශකය සැලකා බැලීමේදී 2016 වර්ෂයට වඩා 2017 වර්ෂයේ 0.4ක් පමණ දිගු කාලීන මන්දපෝෂණ තත්ත්වය ක්‍රොනික් මැල්නියුට්‍රිෂන් අඩුවීමක් වාර්තා විය අතර 2018 වර්ෂයට සාපේක්ෂව 2020 වන විට 0.8ක පමණ වැඩිවීමක් සිදු වී ඇත. කෘෂභාව පිළිබඳ දර්ශකයේ අනුව කෙටි කාලීනව සිදුවන පෝෂණ ඌනතා මත සිදුවන මන්දපෝෂණ තත්ත්වය 2016 වර්ෂයට සාපේක්ෂව 2020 වර්ෂය වන විට 3.15කින් අඩුවීමක් පෙන්වා දෙන්නේ. එමෙන්ම ශුද්ධ පෝෂණ ඌනතාවෙන්ද දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය සඳහා බලපෑමක් ඇති කරයි. ඒ පිළිබඳ 2015 සිට 2017 වර්ෂය දක්වා වෛද්‍ය පරීක්ෂණ ආයතනය MRI පරීක්ෂණ දත්ත අනුව වයස අවුරුදු 6-19 අතර දරුවන්ගේ යකඩ ඌනතාවයේ විටමින් A ඌනතාවය සහ විටමින් D ඌනතාවය පහසුදාන පරිදි වේ. MRI පරීක්ෂණ දත්ත 2015-17 වර්ෂ දක්වා. වයස් කාණ්ඩයේ 6-9 වයස් කාණ්ඩයේ යකඩ ඌනතාවයේ 13.5යි. 10-12 වයස් කාණ්ඩයේ 8.2යි. 12-19 වයස් කාණ්ඩයේ යකඩ ඌනතාවයේ 8.5යි. විටමින් ඌනතාවයේ 0.1යි. විටමින් D ඌනතාවයේ 13.2යි. උක්ත දර්ශක මගින් උක්ත දර්ශක සමස්තයක් ලෙස සැලකීමේදී 2016 වර්ෂයට සාපේක්ෂව 2020 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පාසල් යන වයසේ සිසුන්ගේ කෙටි කාලීන මන්දපෝෂණ තත්ත්වයේ අඩුවීමක් පෙන්눔 කෙරේ. එහෙත් 2021 වර්ෂයේ රට තුළ පවතින සමාජ හා ආර්ථික අයහපත් තත්ත්වයේ හේතුවෙන් මේ වන විට මේ දර්ශක අගයක් ඉහළ ගොස් මන්දපෝෂණ පිළිබඳ ප්‍රමාණය ඉහළ යාමක් අපේක්ෂා කළ හැකිය. මෙම වර්ෂයේ පෞල් සෞඛ්‍ය පාසල් සෞඛ්‍ය වෛද්‍ය පරීක්ෂණයේ නිසි පරිදි පවත්වා ගැනීමට හැකියාවක් ලැබුණොත් ඉදිරි මාස 4 තුළ ඉස්සන් තත්ත්වයේ නිවැරදිව තක්සේරු කරගත හැකිවනු ඇත. දෙවන ප්‍රශ්නයට පිළිතුර පාසල් සිසුන්ගේ මන්දපෝෂණ තත්ත්වය තුරන් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගය ලබා ගනිමින් ප්‍රහත් සඳහන් ක්‍රියාමාර්ග ගෙන ඇත. මහජන චීන සමහාණ්ඩුවෙන් ලබා දෙන සහල් මෙට්‍රික් ටන් 10000ක ආධාරයේ පාසල් පෝෂණ වසරන් ක්‍රියාත්මක කරන පාසල්වල සිසුන්ට නිවසේ පරිභෝජනය සඳහා කිලෝග්‍රෑම් 10 බැගින් ලබා දීම. පාසල් පෝෂණ වැඩසටහන යටතේ සිසුන්ට ආහාර ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම. මේ යටතේ පාසල් 7926ක සිසුන් සඳහා ආහාර වැඩසටහන ක්‍රියාත්මක අතර ප්‍රතිලාභී සිසුන් සංඛ්‍යාව 1,081,927ක් වේ. ඒ කියන්නේ සමස්ත සිසු ජනගහණයෙන් 25%ක් විතර වෙනවා. කොවිඩ් වසංගත තත්ත්වය යටතේ පාසල් වසර තිබූ කාලය වෙනුවෙන් පාසල් ආහාර වැඩසටහන් ක්‍රියාත්මක වන පාසල්වල දරුවන් සඳහා වියලි ආහාර මල්ලක් ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. සේව් ද චිල්ඩ්‍රන් ආයතනයේ ආධාර මත පාසල් 847ක් සඳහා ටින් මාළු සහ පරිප්පු ලබා දී ඇත. මේ ආහාර වැඩසටහන් සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගය ලැබිලා තියෙනවා. පාසලේ විෂයමාලාව තුළට පෝෂණ පිළිබඳ දැනුවත් කිරීමට අදාළ තොරතුරු ඇතුළත් කර ඇත. ලෝක ආහාර වැඩසටහනේ සහයෝගය ලබා ගැනීමෙන් පාසල් ආහාර වැඩසටහනේ ආහාර සැපයුම් කරුවන්ගේ ගෙවතු වගා වැඩසටහන ක්‍රියාත්මක කිරීම හා අධ්‍යාපන කලාප දෙකක පාසල් 10ක පාසල් පෝෂණ ඒකක සකස් කිරීම. සෞඛ්‍ය අමාත්‍යාංශ සමග එක්ව යකඩ හා ෆෝලික් ඇසිඩ් දරුවන් ලබා මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සිසුන්ගේ පෝෂණ ඌනතාවය සඳහා එකම හේතුව ආහාර නොමැතික පමණක් නොවන අතර වැරදි ආහාර රටාවන් හා පෝෂණ ගුණය පිළිබඳ කරුණු ඇතුළත් කිරීම අවබෝධය ලබා දීමට කටයුතු කර ඇත. සිසුන් තුළ නිවැරදි ආහාර පුරුදු ඇති කිරීම සඳහා පාසල් ආපන ශාලා තුළ පෝෂ්‍යදායී ආහාර පමණක් කලවි කිරීම සම්බන්ධව චක්‍රලේඛනයක් නිකුත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහයෙන් නියාමනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම. පාසල් සෞඛ්‍ය වෛද්‍ය පරීක්ෂණ මගින් සිසුන් පරීක්ෂා කිරීම හා අවශ්‍ය සෞඛ්‍යමය උපදෙස් ලබා දීම, පෝෂණ තත්ත්වයන් පිළිබඳ හඳුනාගෙන ගුරුවරුන් හා සිසුන් දැනුවත් කිරීම හා අවශ්‍ය වෛද්‍යවරුන්ට යොමු කිරීම සෞඛ්‍ය වෛද්‍ය පරීක්ෂණ මගින් සිදු කෙරේ. පළාත් කලාප පාසල් පදනමින් සිසුන් හඳුනාගෙන පාසල් ප්‍රජාව හා වෙනත් සංවිධාන සමග උදාහරණයක් වශයෙන් ජෝන් කිල් සමාගම එකඟ වෙලා මේ වෙනකොට පාසල් සමූහයක පෝෂණ වැඩසටහන සහ මාස 3ක් පහු වෙනකොට ඒ පාසල්වල ගෙවතු වගාව සහ අනිකුත් උපකරණ ලබා දෙලා ඒ අය ඒ මට්ටමට ගෙනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ දැනටත් ආරම්භ කළා තියෙනවා. ඒ වගේම සිංහ සමාජයේ පාසල් 100කට වැඩි ප්‍රමාණයක් සඳහා එක දරුවෙකුට රුපියල් 150 බැගින් ලබා දීමේ ව්‍යාපෘතිය දැන් යෝජනාව ඉදිරිපත් කළා තියෙනවා. තව සතියක් යනකොට ඒක ආරම්භ කරන්න පුළුවන්. මීට අමතරව මම මේ වන විට යුරෝපා සංගමේ තානාපතිමත් එක්ක නවසීලන්තයේ මහ කොමසාරිස්තුමා එක්ක කිරි ලබා ගැනීම සම්බන්ධයෙන් අද දවල් 11ට තමුන්නන්සල මාව පරක්කු කර නැතුව යවුවොත් ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්තුමා සමග සාකච්ඡා කරන සාකච්ඡාවක් යොදාගෙන තිනු. ලෝක ආහාර වැඩසටහනේ දේශීය නියෝජිත බංග්ලාදේශ ජාතිකයෙක් එතුමත් සමග වතාවන් දෙකක් සාකච්ඡා කළා. රුසියානු ෆෙඩරේෂනේ ඩොලර් මිලියන 4ක මුදලක් ලබා දීලා තිනවා. ඒක විශේෂයෙන් පාසල් ළමුන්ට නෙමෙයි පෙර පාසල් අවදී සිටින දරුවන්ට ඒ වැඩසටහන යටතේ ළමහා කාන්තා කාර්යංශය අතර සම්බන්ධතාවයෙන් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම. මෙයාදි වශයෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අපිට තිරිඟු පිටි ලබා ගැනීම සඳහා මම උත්සාහයක් දරනවා. මාසයකට ටොන් 5000ක් ලැබුණොත් අපිට පුළුවන් ප්‍රාථමික ආශ්‍රය ඉන්න දරුවෝ 1,640,000 ඒ පෝෂණ අවශ්‍යයන් අවශ්‍ය කියලා වෙන් නොකර අධ්‍යාපනය ලබන පිරිස. ඉතින් මම උත්සාහ දරන්නේ මේ ඉදිරියේදී මට ලැබෙන අවස්ථාව අනුව එක්ක ඇමරිකා එක්සත් ජනපදයේ නැත්නම් රුසියානු ෆෙඩරේෂනේ, මොකද දැන් ඉන්දියාව තිරිඟු පිටි අපනයනය කිරීම නවත්තලා තියෙනවා. ඒ නිසා ඒවා අතිරික්තයක් තියෙන රටවල් වලින් ඒවා ලබාගෙන මේ වෙනකොට මැලිබන් ආයතනයත් මංචි ආයතනයත් සමග සාකච්ඡා කරලා අවසන් කළා තිනවා. ඒ අමුද්‍රව්‍ය ලබා දුනොත් අපිට බිස්කට් හැටියට සෞඛ්‍ය අමාත්‍යාංශ උපදෙස් අනුව මේ සෞඛ්‍ය කාර්යාංශයේ අවශ්‍ය විටමින් ප්‍රමාණය ලබා දීලා අපි පාසල යන කාලේ PL 488 හැමෝටම බිස්කට් පාගන්න දුන්නා. දැන් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊට පස්සේ බනිසුත් දුන්නා. ඒක එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට සියුනුව ළමයින්ට දුන්නා. එතකොට මේ තරම් ශිෂ්‍ය ජනගහණයක් හිටින්නේ නැහැ. නමුත් අද මෙහි අවශ්‍යතාවය විශේෂයෙන්ම මේ හඳුනාගත් දරුවන්ට ඇත්තෙන්ම දිවාහාරයක් දීම අවශ්‍යයි. නිසා මේ අමාත්‍යංශය භාර අරගෙන පහුගිය මාස දෙක තුළෙම මම විශාල ප්‍රයත්නයක් දැරුවා අනිකුත් කටයුතු අතර. ඒක දැන් අධ්‍යයනයෙන් අධ්‍යයර අපි ක්‍රියාත්මක කරගෙන එනවා. මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ යෝජනාව ඉදිරිපත් කිරීම ගැන මේ කරුණ ටික ඉදිරිපත් කරන්න පුළුවන් වීම ගැන.
බොහොම ස්තුති එමතුමා. මම හිතන්නේ ඔබතුමාගේ සාධනීය උත්තර ටිකක් තිබුණා. මේක මම සෞඛ්‍ය ඇමතිවරයාගෙන් එහෙම අහුවනම් මීට වැඩිය වෙනස් උත්තරයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද අද දවසේ මම දැක්කා පුවත්පත්වල අර ඊයේ දවසේ සාකච්ඡා වෙච්ච කාරණා තුල මේ 2016 දත්ත සඳහන් මේක සම්පූර්ණ බොරුවක්, මේ රටේ මන්ද පෝෂණය ගැන සඳහන් කරන කාරණා බොරුවක් කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදන නිකුත් කරලා තිබුණා. හැබැයි ගරු අධ්‍යාපන ඇමතිතුමනි, දැන් රිග්වේ ළමා රෝහලේ දීපාල් පෙරර කියන වෛද්‍යවරයා කියනවා ඒ රෝහලේ ඉන්න දරුවන්ට පෝෂණීය ආහාර ලබා දිය නොහැකි, ඒ සඳහා රාජ්‍ය මැදිහත් වීම අවමයි කියලා පිටස්තර පාර්ශ්වයන්ගෙන් උදව් ඉල්ලනවා දානපතියන්ගෙන් කරුණාකරලා ඒ දරුවන්ට ඒ අවශ්‍ය වෙන පෝෂණය සඳහා අවශ්‍ය වෙන සහයෝගය දෙන්න කියන එක. ඉතින් ගරු අමාත්‍යතුමනි, දැන් අර පහුගිය කාලෙත් ඩොලර් තියනවා කියලා වහසි බස් දොඩමින් ඩොලර් අන්තිමට පිච්චියටම හිඳනකම් මේක ගෙනිච්චා වගේ. ඔබතුමාම දන්නවා ළමයින්ගේ සහ දරුවන්ගේ පෝෂණය පිළිබඳව බොරුතොරතුරු දත්ත සංගමෙන් අරන් යනවා කියලා කියන එක. ඒක මං හිතන්නේ ජාතියක් හැටියට සහගහන අපරාධයක්. අධ්‍යාපනය ලැබීම සඳහා ඔවුන්ගේ සාක්ෂරතාවයන්, විඥානය, මනස වැඩිම සඳහා ක්‍රියාකාරීත්වයන් ඒ සියල්ලටම බාධාවක්. එතකොට දැන් අර දිවා ආහාරය සඳහා දරුවෙකුට රුපියල් 60ක වගේ මුදලක් තමයි වෙන් වෙලා තියෙන්නේ. ඉතින් ගරු අමාත්‍යතුමනි, දැන් රුපියල් 60කට අද දවසේ බිත්තරයක් ගන්නවත් බෑ. ඉතින් එහෙම තත්ත්වයක් තුල අපේ දරුවන් ද ඔබතුමා පිළිගන්නේ ගැන මම අගය කරනවා. අත්ත වශයෙන්ම මන්ද පෝෂණයක් තියෙනවා කියන එක සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් නෙමෙයි මේක අහපු නිසාත් මම ඒක මෙව වෙනවා. එතකොට විශේෂයෙන් රුපියල් 60ක් වගේ ප්‍රමාණයකින් මේ දිවා ආහාරයක් දැන් දෙන්න බෑ. ඉතින් ඒ නිසා ඔබතුමා ඒ අවශ්‍ය වෙන කාරණා කිව්ව. දැන් කොහොමාරි හැමතැනකින්
මේ අමාත්‍යංශය බාර ගන්නකොට 30යි තිබුණේ. 30 මොකද්ද කරන්නේ? 30න් විතර භාගයයි නේද ගන්න පුළුවන්. ඒ පාර 60ක් කලේ දැන් මාස දෙකකට විතර කලින්. ඒකත් ප්‍රමාණවත් නෑ. ඒ නිසා තමයි අර චීන මහජන සමූහණ්ඩුවෙන් ලැබෙන ටොන් 10000ක්. ඒක දැන් පළවෙනි කොටස ලැබුණා. දෙවෙනි කොටස දැන් අද මට බාර දෙනවා. අදවස් 4 මාට චින්තනම් පුතුමා. එතකොට මේ සහලුත් අපි ප්‍රවාහණය කරන්න කටයුතු කරලා තිනවා සතුස වාහන මගින්. මීට අමතරව මේකට එකතු වෙනවා Save the Children එක. මේක සුපර්වයිස් කරනවා අර US Aid එකෙන් හම්වෙච්ච තින් මාළු සහ yellow lentil කහ පරිප්පු. මේ දෙකත් මේකට යෙදෙනවා. එතකොට මේ රුපියල් 60 කින ප්‍රමාණයට සීමා වෙන්නේ නැහැ ඒක. 60න් බෑ කොහොමත් කරන්න. දැන් Lions Club එක අපිට පොරොන්දු වෙලා තින්නේ රුපියල් 150 ගානේ දරුවෙකුට වෙන් කළ දෙන්න. ඉතින් ඒ වැඩ පිළිවෙලත් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඔය තින ගානේ බෑ. අඩුම ගාන රුපියල් 150ක් ඕනේ දිවාහාර වේලක් මිල කළොත් දරුවෙකුට පෝෂණය ලබා දෙන්න පුළුවන් ආකාරයට දෙන. ඉතින් අපි උපරිම උත්සාහය යොදාගෙන අදිරින් අදිර ක්‍රියාත්මක කරන් යන මම හිතනවා තව මාසයක් හමාරක් යනකොට අපිට මේ ප්‍රාථමික අංශයට අවශ්‍ය සියලුම දරුවන් දැන් අපිට වාර්තා කරගෙන තින්නේ 1 මිලියන්. හැබැයි මේක වැඩි වෙන්න පුළුවන් දැන්. මේක 1.5 වෙන්නත් පුළුවන්. ඉතින් ඒකට අපි වැඩපිළිවෙලක් යොදනවා පාසල් ප්‍රජාව. අපි ගත්තොත් කොළඹ රාජකීය විද්‍යාලය ගත්තොත් තව 8 පාසල් 3-4ක දරුවෝ 70-80 ඉන්න පාසල් ටික බලා කියා ගන්න පුළුවන් ඒගොල්ලන්ට. විසාකා විද්‍යාලය ගත්තොත් එහෙමයි. එවැනි වැඩසටහනක් පාසල් ප්‍රජාවේ හැකි ඒවා මගින් අර පෝෂණය අවශ්‍යයව රැක බලා ගැනීමේ වැඩපිළිවෙල අපි දැන් සංවිධානය කරගෙන යනවා.
දෙවැනි ප්‍රශ්නය ගරු ඇමතිතුමනි, දැන් ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා හැටියට ඉදිරිපත් කරපු ලියවිල්ලේ පවුල් 61,000ක් සඳහා සහනය ආධාරය සපයනවා කියලා එතුමා සඳහන් කරලා තිබ්බා මේ පෝෂණය හා සම්බන්ධව. එතකොට කොහොමද මේ 61,000 කියන එක එතුමා ගණනය කළේ? දැන් මොකද ප්‍රශ්නයක් විසඳන්න නම් ඒකට උත්තරයක් දෙන්න නම් ප්‍රශ්නේ තේරුම් අරගෙන ඉන්න එපේ. එතකොට අපේ රටේ මේ මන්ද පෝෂණයට ඌණ ආහාර හිගයට මූණ පාලා තියෙන්නේ පවුල් 61,000ක් විතරයි කියලාද ජනාධිපතිතුමා හිතන්නේ? මොකද සමෘද්ධි අපේක්ෂිත පවුල් තියෙනවා 76000ක් සමෘද්ධි ලාභී පවුල් තියෙනවා මිලියන 1.6ක් කියන්නේ 16 ලක්ෂයක් ඒ වෙනකොට මේ පවත්නා තත්ත්වය තුල ආදායම් අහිමි වූ පවුල් කිසිම දෙයක් කරකියාගත නොහැකි පවුල් විශේෂයෙන් කඳුකරේ ඒගොල්ලන්ගේ වැටුපත් එක්ක අඩුමතරමේ පාන් පිටි කිලෝ එකක් අරගෙන රොටියක් කා ගන්න බැරි පවුල් ඒ විදිහට විශාල වශයෙන් අන්ත දිලිඳු භාවයට පත් වෙච්ච පවුල් රාශියක් තියෙනවා. ඉතින් මම ඔබතුමාගෙන් අහනවා ගරු ජනාධිපතිතුමා තීරණ අරගෙන තියෙන්නේ ආධාර සැපයේ යුත්තේ පවුල් 61000කට පමණද මේ ප්‍රශ්නය එතුමා තීරණ අරගෙන නැද්ද? මොකද ප්‍රශ්නයක් තීරණ ගන්න ඕනේ උත්තර දෙන්න නම් සහනයක් දෙන්න නම්. එතකොට මේ 61000කට සහනයක් ලබා දුන්නොත් අපේ රටේ ප්‍රශ්නය විසඳෙනවද කියන කාරණේ.
නෑ ගරු කතානායකතුමනි ඒ අතුරු අයවැයේ මේ සංශෝධිත අයවැය ඊළඟ මාස 4 සඳහා මේ සංඛ්‍යාලේඛන අරගෙන තින්නේ ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. ඒක තමයි බොහෝ දුරට වාර්ෂිකව අප්ඩේට් වෙන්නේ. යාවත් කලින් වෙන්නේ. හැබැයි ඊළඟ වර්ෂයට අයවැය ලේඛන ඉදිරිපත් කිරීමට පෙර අතුව ඔබ අපි සියලු දෙනාම දන්නවා සමුර්ධි දුන්න විදිහයි විවිධ වැඩ. හැබැයි ඒක ස්ථිරසාරව කරන ලෝකයේ පිළිගත් ක්‍රමවේදය තමයි සමාජ සුභසාධන පනත සම්මත කිරීම. ඒක පහුගිය කාලේ දැන් අවුරුදු කීපයකට කලින් ගෙනාව නමුත් ඒක සම්මත වුණේ නැහැ. දැන් පාර්ලිමේන්තුව ගෙනල්ලා තියෙනවා. ඒක සම්මත කළාම නිවැරදිව හඳුනා ගන්න පුළුවන් ඒ සහනය ලැබිය යුතු සංඛ්‍යාව. ඒසෝ 61000 සංඛ්‍යාව ඇවිල්ලා තිනි ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ගත්ත අවම මට්ටමේ ඉන්න පිරිස. දැන් ඔක අවම මට්ටම. හැබැයි එතනින් උඩට තව ගොඩක් ඉන්නවා. මොකද දැන් භාණ්ඩ මිල ඉහළ යාම උද්දමනයත් එක්ක මේ පිරිස 61000 නෙමෙයි මේක සීග්‍රයෙන් වැඩි වෙන්න පුළුවන්. ඒ පිළිබඳව තොරතුරුත් එක්ක තමයි ඊළඟ අවුරුද්දේ අයවැයට එන්නේ මේ දැනට මේ සංශෝධිත අයවැයට පමණක් ඉදිරිපත් වෙච්ච කාරණයක් පමණයි.
තෝමිසුදී තවරාජා තලේ අර්සන් මැතුමා ඇබ්සන්. දෙවන වටේ දෙවන ප්‍රශ්නයේ අලවතුල මැතුමා සභාව කවුරු හරි අහන්න එක
ගතානතුමා අහනවා.
ලලිත් වේලු කුමාර් මැතුමා ටිකත් අහන්න. නලින් බණ්ඩාර මැතුමා හයවෙනි පස්වෙනි ප්‍රශ්නේ අහන්න එකත් ප්‍රශ්නියක
සභාගත කරනවා. හතර කල්ලිල්ලලා තියෙන්නේ.
අටවෙනි ප්‍රශ්නේ සභාගත විසි හත දෙක යටතේ ප්‍රශ්නය අනුර කුමාර දිසානායක මැතුමා
මෙම ප්‍රකාශය කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට බෙහින් ස්තුතිවන්ත වෙනවා. දේශපාලන පරිගැණීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම වෙනුවෙන් යයි ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ මතභේදාත්මක නිර්දේශ පිළිබඳව සමාජයම ඇති ගැටලුකාරී තත්ත්වය මෙම සභාවේ අවධානයට යොමු කරනු කැමැත්තෙමි. 2015 ජනවාරි සිට 2019 නොවැම්බර් දක්වා කාලය තුළ දේශපාලන පරිගැණීම් පිළිබඳ සොයා බැලීම සඳහා හිටපු ජනාධිපතිවරයා විසින් විශ්‍රාමලා ශ්‍රේෂ්ඨාධිකර විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් 2020 ජනවාරි මාසයේ 9 දින අංක 21.57 ඇල ඉරක් 44 දරන අතිවිශේෂ ගැසපත්‍රය මගින් පත්කරනු ලැබ තිබුණා. එසේම එම කොමිෂන් සභාවේ අවසන් වාර්තාව 2020 දෙසැම්බර් 8 දින හිටපු ජනාධිපතිවරයා වෙත බාර දී තිබුණා. මෙම කොමිෂන් සභාවට පවන් ලද විෂයපතේ සහ එම කොමිෂන් සභාව විසින් අනුගමන කරන ලද ක්‍රියාමාර්ගය සාධාරණ නොවන බවටත් එම කොමිසම තමන්ගේ බලතල ඉක්මවා ක්‍රියාත්මක වී ඇති බවටත් සමාජය තුළ බලවත් කතිකාවතක් ඇති වුණා. විශේෂයෙන් එම කොමිසම සභාව වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් බරපතල ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී තිබුණා. නිදසුණක් ලෙස ගරු කතානායකතුමනි මෙම කොමිසම සභාවෙන් නිර්දේශ කළ තිබුණා දැනට වංචා දූෂණ පිළිබඳව නඩු පවරා තිබෙන නඩු ඉල්ලාස් කර ගැනීම සඳහා මෙම කොමිසම සභාවෙන් නිර්දේශ කළ තිබුණා. ඒ වගේම චෝදනාවට ලක් වූ අය නැවත සේවයේ පිහිටවිය යුතුයි කියන නියෝගය ලබා දී තිබුණා. ඒ වගේම ගරු කතානායකතුමනි එම අයට වන්දි මුදලක්ද ලබා දිය යුතු කියන නියෝගය මෙම කොමිස සභා වාර්තාවෙන් තිබුණා. ඒ මුළුමනින්ම වංචාවේ දූෂණයේ යෙදුණු අයට අනුබල දීම. ඔවුන්ට එරෙහිව පවරා තිබෙන අඩු ඉල්ලාස් කරගන්න, ඔවුන්ගේ ඔවුන්ට නැවත සේවය පිහිටවන්න, ඔවුන්ට වන්දි මුදල් දෙන්න, ඔවුන්ට උසස් වීම් දෙන්න, මේ ආදි විශාල නියෝග ගණනාවක් මෙම වාර්තාවෙන් ඉදිරිපත් වී තිබුණා. සමහර නියෝග මේ වෙනටත් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ වගේම ඊට ප්‍රතිපාක්ෂිකව ඊට පැමිණිලි කරන ලද අයට චෝදනා ගොනුකොට නඩුපවරන නියෝග කොට තිබුණා. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි පරීක්ෂණ කරන ලද ආයතන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මැතිතුමාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්ෂක සාණි අබේසේකර මැතිතුමාට, ඒ වගේම ඇතුළු නිලධාරීන් ගණනාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණ මෙහෙව්වයි කියලා, ඒ වගේම FCID ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විද්‍යාලංකාර මැතිතුමා ඇතුළු එම ආයතන නිලධාරීන් ගණනාවකට, ඒ වගේම අල්ලස්සෝ දූෂණ කොමිස සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් ඇතුළු නිලධාරීන් ගණනාවකට නඩු පවරන්න චෝදනා ගොනු කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සිවිල් අයිතිවාසිකම් ප්‍රජා අයිති අහෝසි කිරීම සඳහා ඒකෙන් නිර්දේශ කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊළඟ නඩු පැවරීම සඳහා කටයුතු කරන පරීක්ෂණ ආයතන මේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් නවරත්න බණ්ඩාර මැතිතුමාට, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හැටියට කටයුතු කරන ජනක බණ්ඩාර, ඒ වගේම ගරු නියෝජ කතානායකතුමනි දැන්ට අභව ප්‍රාප්ත වූ තුසිත මුදලිගේ ඇතුළු මේ අයට සිවිල් අයිතිවාසිකම් අයින් කරන්නත් ඒ වගේ නඩු පවරන්නත් මේක නිර්දේශ කළා තිබුණා. ඒ විතරක් නෙවෙයි මේ නඩු අහපු ධම්මික හේමපාල වැනි මහේස්ත්‍රාත් විනිසුරතුමන්ටත් දඬුවම් ලබා දෙන්නත් සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නත් නියෝග කරලා තිබුණා. ඒ වගේම මෙම වාර්තාවෙන් ගරු නියෝජ කරු කතානායකතුමනි රජයේ ඉහළ නිලධාරී වර්තමානයේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මැතිතුමාටත්, ඒ වගේම දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කැටියට කටයුතු කර රජ නිලධාරීන් ආනන්ද විජේපාල මැතිතුමාටත්, ඇතුළු රාජ්‍ය නිලධාරීන් ගණනාවකට නඩු පවරන්නත්, ඒ වගේම සිවිල් අයිතිවාසිකම් අහෝසි කරන්නත් කියලා යෝජනා කරලා තිබුණා මෙම කමිටු වාර්තාවේ. ඒ වගේම මා ඇතුළු දේශපාලන නායකින් ගණනාවකට මා මේ වංචා දූෂණ වලට එරෙහිව පැමිණිලි දාපු කෙනා, ඒ සඳහා පරීක්ෂණ කිරීම සඳහා මා විවිධාකාරයෙන් කටයුතු කරලා තිබෙනවා. ඒ අයටත් මොකද කරන්න, උපාලි අභිරත්න කොමිසම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ ඇතුළු දේශපාලන නායකින් ගණනාවකගේ සිවිල් අයිතිවාසිකම් අහෝසි කර, ඒ විතරක් නෙවෙයි රනිල් වික්‍රමසිංහත් සිටියේ වර්තමාන ජනාධිපති. එතකොට වර්තමාන ජනාධිපති හිටපු ජනාධිපතිතුමාගේ කොමිසම් සභා වාර්තාවෙන් චූතිතේ මතකද බාගා ඔහුගේ සිවිල් අයිතිවාසිකම් අහෝසි කරන්න කියලා යෝජනා කළා තිබුණා, ඔහුට නඩු පවරන්න කියලා යෝජනා කළා තිබුණා. මේ උපාලි අභිරත්න කොමිසම් වාර්තාව ගරු කතානායකතුමනි, මේක සාමාන්‍යයෙන් අධිකරණ ශාස්ත්‍රය කියන්නේ පිස්සු පූසගේ කොමිසම් වාර්තාව කියලා. ඊට පස්සේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කොමිසම් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා නැවත කොමිසම් සභාවක් දැම්මා ප්‍රියන්ත ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ කොමිසම් සභාව විසින් චෝදනා පත්‍ර බාර දුන්නා. මම ඒ සභාවට සහභාගී වුණේ නැහැ, මම ඒකට විරුද්ධව අභියාචනාධිකරණ නඩුවක් දැම්මා. ඒ වගේම මේ කොමිසම් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක විරුද්ධව රවි විද්‍යාලංකාර ඇතුළු සාණි අබේසේකර ඇතුළු නිලධාරීන් ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනාධිකරණ නඩු දාලා තිබෙනවා. දැන් මොකද්ද මේ කරේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි? මේ කරේ අන්කවරක්වත් නැහැ, අපේ රටේ නීතිය මුළුමනින්ම කනපිට හැරවීමක්. දැම්මම දැනගන්න කැමති වර්තමාන ජනාධිපතිවරයාගෙන් මෙම හිටපු ජනාධිපතිවරයාගෙන් මෙම කොමිස සභා වාර්තාව ගැන ගන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම මෙම තත්ත්වය තුළ මෙම කොමිස සභා වාර්තාව සම්බන්ධයෙන් සහ එම නිර්දේශ සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ස්ථාවර කුමද්ද යන්නත්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කුමද්ද යන්නත් මේ සභාවේ මම විමසන්න කැමතියි. අවසාන වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ කොමිසම් සභාව සඳහා කොච්චර මුදල් වැය කරනු ලැබුවාද? මේක BMICH එකේ කාමර දෙකක් බුක් කරගෙන දිවා රාත්‍රිය ඔය උපාලි අබේරත්න කියන හිටපු ශ්‍රේෂ්ඨාධිකාර විනිසුරුතුමායයි හඳුන්වන පිස්සු පූසා එතන නිලධාරින්ට කතා කරපු විදිය, ඒ කූඩුවට නඟලා නිලධාරින් ගෙදර අරින්න කිව්වා. සමහර නඩුවල ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මම දන්නා එවන්ගාඩ් නඩුවේදී
එවන්ගාඩ් විත්තිකාරය හැටියට නිස්සංක සේනාධිපති කූඩුවට නංගන ජනක බණ්ඩාර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්තුමා එතුමා ප්‍රශ්න කරනවා. හැබැයි කොමිසමේදී ජනක බණ්ඩාරව කූඩුවට නංගලා නිස්සංක සේනාධිපති කියලා ඔය ප්‍රශ්න කරන්න පටන් ගත්තා. එතුමා නීතිපති පාර්ලිමේන්තුවේ මම ඉස්තුතිවන්ත වෙන වේලාව හිටපු නීතිපතිතුමා එතුමාට යන්න එපා කියලා නියෝග කරා. හැබැයි එහෙත් උපාලි අබේරත්නම් කොමිසමේ හැසිරුණේ කරු කතානායකතුමනි. නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණේ පොලිසිය දේශපාලන සංස්ථා මේ සියල්ල අභිබෝ යන තනි පුද්ගලයෙක් අතර බලය අරගෙන මේ මේ කමිටුව හැසිරෙව්වා. කිසි කෙනෙකුට සාක්ෂි දෙන්න දුන්නේ සාක්ෂිකාර ගරු නියෝජ්‍ය කතානායක නඩු 108ක් මාස කීපකින් අහලා තීන්දුව දුන්නා. අධිකරණයේදී නඩු අවුරුදු දෙක තුන එක නඩු අහන මාස කීපයක් ඇතුළත නඩු 108ක් ඇහුවා. එහෙමයි සමහර පැමිණිලි මම ඉතාව වගකීමෙන් කියන්නේ සමහර පැමිණිලි කරු නියෝජක කරු කතානායකතුමනි සමහර පැමිණිලි ලබා දිය යුතු දිනේට 80ට පසු ලබා දීපු පැමිණිලි විභාග කරන්න පටන් ගත්තා. ඒ වගේම මාස මායේ කමිසමට විරුද්ධව අභියාචන අධිකරණයට පැමිණිල්ලක් ගොනු කරා. අභියාචන අධිකරණයේදී කොමිසම් වෙනුවෙන් පිළිහිටපු නීතිඥ මහත්මයා කිව්වා එම නඩුව ඉවර වන තෙක් මාව කැඳවන්නේ නැහැ කිව්වා කොමිසම මහමුදුට. හැබැයි මොකද සිද්ධ වුනේ? ගරු කතානායකතුමනි එවන් මේ දැන් මේ රජ නිලධාරීන්ගේ පැමිණිලි පිළිබඳව. හැබැයි එවන්ගාඩ් කියන්නේ රජ නිලධාරියෙක් නෙවෙයි. ඒ නිසා ඔහුටම ඔහු මට ගොනු කර තිබෙන චෝදනාවන් පිළිබඳව මා අභියාචන අධිකරණ නඩුවක් දැම්මට පස්සේ අභියාචන අධිකරණයේදී කොමිසම් සභාවේ සභාපතිවරයා වෙනුවෙන් නැවිලා නීතිඥ කණ්ඩායමක් එකඟ වුණා මෙම නඩුව ඉවර නැතෙක් මාව කොමිසමට කැඳවන්නේ නැහැ කියලා. හැබැයි මාව කොමිසමට කැඳවන්නේ නැහැ කියලා එතන එකඟතාවයකට පත් කරාට එවන්ගාඩ් නඩුවේ මාව චූදිතෙක් කරා. මෙහෙමයි මේ කොමිසම හැසිරුණේ. මහජනයාගේ ධනය කෝටි ප්‍රකොට ගන්න නාස්ති කරා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායක මුළු අධිකරණ පද්ධතියත් පරීක්ෂණ ආයතනත් මුළුමනින්ම බිඳවැටීම සඳහා මේ උපාලි අබේරත්න කොමිසමේ හැසිරීම ඉවහල් වුණා. මා දන්නා ජනාධිපතිවරයෙකුට යම් කොමිසමක් දැම්මට කමක් නැහැ කවදාවත් දාලා තියෙනවා එහෙම. හැබැයි අපි දැක්ක මේ උපාලි අබේරත්නගේ හැසිරීම සමහර දේවල් ගරු කතානායකතුමනි කොමිසම් කාලය අවසන් වුණාට පස්සේ ඇවිල්ලා ඇමුණුම් හැටියට දුන්නා. වාර්තාව පාර්ලිමේන්තුවට දැම්මට පස්සේ ඇමුණුම් දැම්මා. කොමිසම කාලයත් ඉවර වෙලා. ඒ නිසා මේ උපාලි අබේරත්න මිනිසුරුවරයා මේ ජනාධිපති කොමිසම් සභාව පිළිබඳ යම් විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසය මුළුමනින්ම උල්ලංඝනය කරමින් අර අධිකරණ පද්ධතිය කියන වගේ පිස්සු පූසෙක් ලෙස හැසිරුණා. ඒ නිසා මම දැනගන්න කැමතියි මෙම සභා වාර්තාව පිළිගන්නවා නම් ඔබතුමාලගේ ඒක අයිතිය. හැබැයි මේක ප්‍රතික්ෂේප කරනවා නම් මෙවැනි වින අධිකරණ පද්ධතියටත් පරීක්ෂණ කරන ආයතනවලටත් මුළු සමාජයටත් ජනාධිපති කොමිසම් සභාව කරේ තිබෙන විශ්වාසය පළුදු කිරීම වෙනුවෙන් මේ උපාලි අබේරත්න පිළිබඳව ගන්නාලද ක්‍රියාමාර්ග කවරේද කියලා ගරු සභානායකතුමාගෙන් දැනගන්න කැමැති. ඒ වගේම ඔබතුමා ගාව තිබෙනවා නම් මේ සඳහා වැය කරනාද මුදල් ප්‍රමාණයත් ඉදිරිපත් කරන්න පුළුවන් නම් මම ඒක ප්‍රශ්නයකට අහලා නැහැ. නමුත් ඉදිරිපත් කරන්න පුළුවන් හොඳයි. බොහොම ස්තුතියි කතානායකතුමනි.
ගරු කතානායකතුමනි මේකට අදාළවද? ගරු කතානායකතුමනි ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා විසින් ස්ථාවර නියෝග 27.2 යටතේ නගුල්ලමන ප්‍රශ්නයට පිළිතුර පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 393 වන අධිකාරිය වෙන දෙවන වගන්ති යටතේ වකට සිටි ජනාධිපතිතුමා විසින් 2020 ජනවාරි මාස 9 දිනැති අධිකාරි පත්‍රය මගින් පිහිටුවන ලද ඉහිතකී පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව 2020 දෙසැම්බර් 8 දින එවකට සිටි ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කර ඇත. එම වාර්තාවේ තීරණ සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා එවකට හිටපු ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහන් කරුණු සැලකිල්ලටගෙන ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් එම වාර්තාවේ අයිතම අංක 8 සඳහන් තීරණාංක 1 සහ නිර්දේශාංක 1 ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව 2021-04-22 හා 21-04-23 යන දිනවලදී මේ සම්බන්ධව පාර්ලිමේන්තු විවාදයක් පවත්වා ඇති අතර 1978 අංක 4 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා විශේෂ විධිධාන පනතින් සංශෝධිත ජාතික රාජ්‍ය සභාවේ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ දෙවන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව හිටපු ජනාධිපතිතුමා විසින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් 2021-01-28 දින පිහිටුවා ඇත. එකී විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් සිය කාර්යභාරය අවසන් කිරීමට නියමිත කාලය දෙදාස් විසි දෙකයි හතරයි විසිට වෙන දින අවසන් වී ඇති අතර කොමිෂන් සභා විසින් අවසන් වාර්තාවක් ඉදිරිපත් කර නොමැත. ඉහත පළමු ඡේදයේ සඳහන් පරීක්ෂණ කොමිෂන් සභාවේ කටයුතු පිළිබඳ 2021 වර්ෂයේදී අධිකරණයේ ඉදිරියේ නඩු 10ක් පමණ පවරා ඇත. එකී නඩු අතරින් CA රිට 364 ඉරාක් 2021 දරන අභියාචනාධිකරණ නඩුවේ පෙත්සම් කරු වර්තමාන ජනාධිපතිතුමා වන අතර SCFR 58 ඇල ඉරාක් 2021 දරන මූලික අයිතිවාසිකම් නඩුවේ පෙත්සම් කරුණිය වර්තමාන ජනාධිපති ලේකම්වරයාද වේ. ඉහත ඔබතුමාගේට අමතරව වේ. ඉහත කරුණු සැලකිල්ලට ගෙන මෙම කොමිෂන් සභා දෙකම ප්‍රත්‍යාදිෂ්ඨ කළ හැකි දෙයක් අවශ්‍ය කරයි. ප්‍රත්‍යාදිෂ්ඨ එක තමයි ලීගල් ටර්ම් එක. ප්‍රත්‍යාදිෂ්ඨ කළ හැකිද යන්න පිළිබඳව 2022/8/25 දින ජනාධිපති ලේකම්වරයා විසින් ගරු නීතිපතිවරයාගේ මතය විමසා ඇති අතර ඊට පිළිතුරු වශයෙන් ගරු නීතිපතිතුමා දක්වා ඇත්තේ ඊට සඳහන් අභියාචනාධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවල වර්තමාන තත්ත්වයද දක්වමින් සහ පහත කන්වලටද අවධානය යොමු කරමින් ඊට සඳහන් කොමිෂන් සභා දෙකට අදාළ අධිකාරිය සහ බලය වරන්ට් ඇන් මැන්ඩේට් අවසන් වී ඇති බැවින් ඒවා තවදුරටත් නොපවතින බැවින් මේ අදියරේදී එකී කොමිෂන් සභා දෙක ප්‍රත්‍යාදිෂ්ඨ කිරීමක් පැන නොනගින බවයි. මේක අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ නිසා නැවත ප්‍රත්‍යාදිෂ්ඨ කිරීමකුත් අවශ්‍ය නැහැ කියන එකයි මතය වෙලා තියෙන්නේ. ගරු නීතිපතිවරයාගේ 2022/8/25 දින ඇති ලිපිය සභාගත කිරීම සඳහා මේ සමග අමුණ ඇත. මම ඒක සභාගත කරන්නම්. 1. ආන්කම් ව්‍යවස්ථාවේ 4 ඈ ව්‍යවස්ථාව සහ 105 ව්‍යවස්ථාව අනුව පිහිටුවන ලද ආයතන වලට ඊට සඳහන් පරීක්ෂණ කොමිෂන් සභාව පනත යටතේ පිහිටුවන ලද පරීක්ෂණ කොමිෂන් සභාව අයත් නොවන බැවින් ඔබතුමා කිව්වේ හරි. අධිකරණයෙන් දුන්න තීන්දුවක් සම්බන්ධයෙන් පරීක්ෂණ කොමිෂන් සභාවට මේ තීන්දුවක් ගන්න බෑ. ඒක අපි නීති වේදින් හැටියට අපි දන්නේ. ඉතින් 4 ඈන්නෙන් සඳහන් වෙන්නේ අනුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ පිහිටුවේ. අයත් නොවන බැවින් එම කොමිෂන් සභාව අධිකරණමය විශ්ව සභාවක් නොවන බව සහ එම කොමිෂන් සභාවේ සභාපති හා සාමාජිකින් අධිකරණ නිලධාරීන්ද නොවන බව නිරීක්ෂණය කරනවා. 2. පරීක්ෂණ කොමිෂන් සභාව පනත යටතේ සහ ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව පනත මගින් ඉහත කොමිෂන් සභාවල නිර්දේශ පවතී නම් එම නිර්දේශ සලකා බැලීමටත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පියවර ගැනීමටත් ජනාධිපතිවරයාට බලය ලබා දී ඇති බව මෙම කරුණු සැලකිල්ලටගෙන ඉහතකී නඩු සම්බන්ධව අධිකරණය මගින් ලබා දෙන නියෝග අනුව සහ අවශ්‍ය වන්නේ නම් ඒ සම්බන්ධ තවදුරටත් නීතිපතිවරයා විමසා ඉහත කොමිෂන් සභාව ප්‍රත්‍යාදිෂ්ඨ කිරීමේ අවශ්‍යතාවය පැන නැගුණොත් ඒ සඳහා ඉදිරි පියවර ගැනීමට ගරු ජනාධිපතිතුමා අපේක්ෂා කරන බවද දන්වා සිටිමි. මම පහසුස්තකා කියවන්නම්. ගරු නීතිපතිතුමා විසින් සැප්තැම්බර් මේ දෙවනිදා එවලා තියෙන ලිපිය ජනාධිපති ලේකම්ට ඇඩ්‍රස් කරලා තියෙනවා. මම ඒක මුළු ලිපියම කියවන්න යන්නේ. ඒක ඔය නඩු ටික ඔක්කොම සඳහන් කරලා තිනවා. මම ඒකේ අවසාන වශයෙන් ඔබතුමාට පහසු වෙන්න මම කියන්නම්. ඒකේ අවසාන ඡේදය අවසන් කරලා තින්නේ as such I am of the opinion the revoking of such commission of inquiry of or the special presidential commission of inquiry referred to in your aforementioned communication which are now functus. ඒක තමයි එන ලැටින් ටර්ම් එකකින් ඉන්නේ. ක්‍රියාත්මක නැහැ කියන එක functus as the warrants and mandate of such commissions have ceased to exist. Defun අනිත් පැත්තෙන් ගත්තොත් අර ටර්ම් එක ඇවිල්ලා තියෙන හැමයි අර ලීගල් ටර්ම් එක හැටියට defun ක්‍රියාත්මක වෙන්නේ නැහැ. Exist does not arise this stage. මේ අවස්ථාවේදී ඒ ප්‍රශ්නේ පැනගින්නේ නැහැ. ඒවා සක්‍රීය නොමැති නිසා ඔබතුමා අහපු ඒ ප්‍රශ්නෙට මේක පිළිතුරු නැහැ. මම ඒක පසු අවස්ථාවකදී යම් මුදලක් වැය කළා තිනවා නම් ඒක ඔබනද කියන එක මම දැනුම් දෙන්නම්. ඔව් ඔබතුමාත් ඒක ඉන්නවා. බඩ මේ නෑ අතන අනුරදිසා නෑ.
අනුරදිසා නෑ
ඔබතුමා.
මම පස් මම අහලා දෙන්නක මම කතා කරා.
ඔව් මේකට මහල බඳින්න මෙහෙම දැන් මේකේ පොලිස් නිලධාරීන් ගණනාවක් හිටියා ඒ වගේම නාවික හමුදාපති සින්නයිය මෙතුමා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි හිටපු තුෂ්ට වීරසේකර ඇතුළු විශාල කණ්ඩායමකට මේ චෝදනාව එල්ලුණා ගරු කතානායකතුමා දැන් තියෙන ප්‍රශ්නේ තමයි අපි මේ කොමිෂන් සභාවට මේ කොමිෂන් සභාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට විරුද්ධව අපි නඩු පවර්ලා තියෙනවා මා විශ්වෙන් අභියාචන අධිකරණයටත් දැන් වර්තමාන ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨ අධිකරණයටත් වර්තමාන ජනාධිපති ලේකම්තුමත් ශ්‍රේෂ්ඨ අධිකරණයටත් සහ දිලුක්සි ඩයස් මැතිතුමිය ඒ වගේම රවි විද්‍යාලංකාර මේ වගේ බොහෝ අය අභියාචන අධිකරණයේ සහ ශ්‍රේෂ්ඨ අධිකරණ නඩු පවර්ලා තිබෙනවා ඔබතුමා කියපු පරිදිම නඩු 10ක් පවර්ලා තිබෙනවා දැන් ඔබතුමා කියන්නේ නඩු වලින් තීන්දුව කුමක්ද කියලා බලනට වඩා මේ කියන කරුණ නීතිපතිවරයා ගිහිල්ලා අධිකරණයට කියන්නේ මේක තමයි මේ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහානේ අපි නඩු දාලා තියෙන්නේ එහෙමනම් නීතිපතිවරයා විසින් අධිකරණයට ගිහිල්ලා කියන්න ඊළඟ නඩු දීනේදි ගරු කතානායකතුමනි මේ කොමිසම සභාව වාර්තාව අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ ඒ නිසා මේ කොමිසම සභාව වාර්තා නිර්දේශ මෙතනින් පස්සේ අවලංගු වෙනවා කිව්වම අපිට නඩු ඉල්ලාස් කරගන්න පුළුවන් එහෙම නැතුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි නඩු කිය කිය මම විතරක් ගරු කතානායකතුමනි මම විතරක් නෙමෙයි මේ ජනාධිපතිතුමත් මේකට නඩුවක් දාලා තියෙනවා එතකොට මේ ඔක්කොම නඩු කීකේ යනවා වෙනුවට නීතිපති පාර්ලිමේන්තුව විසින් ගිහිල්ලා කතානායකතුමනි අධිකරණයේ හමුවේ කරුණු ඉදිරිපත් කරොත් අපිට අපේ නඩු ඉල්ලාස් කර ගැනීමට සැලකිලිමත් වාජන කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දීර්ඝ කාලයක් මේ නඩු වැදෙන එක වළක්වා ගන්න බැහැ. කිසිදු සාධාරණ හේතුවක් නැතුව පවරා තිබෙන නඩු ගරු කතානායකතුමනි.
හරි. බොහොම ස්තුතියි රාජිත් සෙන්රත්න.
ගරු ඇමතුමා
දැන්ට නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙන වාර්තා අනුව මෙහි සඳහන් කළ තිනෝ නඩු 10ක් ඔබතුමා කිව්වන් අංක කියන්නේ නැහැ අද්මිනී රණවක ඇඩ්මිරල් සරත් වීරසේකර සමන් ඒකනායක රවි සෙනවිරත්න උපුල් ජයසූරිය ඇඩ්මිරල් සින්නයිය ශානි අබේසේකර වැලියමුණ ජනාධිපතිතුමා මේ ආදි වශයෙන් දැන්ට තින වාර්තා අනුව ඉදිරිපත් කළ තිනෝ එතකොට දැන් මේ පිළිතුරු ලිපි එවලා තින්නේ ජනාධිපති ලේකම්ගේ ලිපියට පිළිතුරු වශයෙන්. ඔබතුමා කිව්ව කාරණය මම දැනුම් දෙන්නම්. එතකොට ජනාධිපතිතුමාගේ ජනාධිපති ලේකම්ට පුළුවන් මේ වගේම ලිපියකින් නීතිපතිතුමාට ඒ කාරණය දැනුම් දෙන්න.
කොහොමද ස්තුතියි රාජසේන රත්න.
ගරු ඇමතුමා දැන් මේ ඔක්කොම කළා අන්තිමට කියනවා මේක නීතියක් නැතුව මේක ඉවරයි කියලා. එතකොට දැන් මේකට වියදම් කරපු මුදල කොච්චරද කියලා කියන කෝටි
එක මං හොයලා කියන්නම්
අපිට දැනුම් දෙන්න කෝටි ගාණක් ඒ කෝටි ගාණ කාගෙන්ද අය කරගන්නේ අනාගතයට හෝ මේ වගේ මේ නොසන්දාල මේ 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 තීන්දුව ගන්න නොසන්දාල කොමිසම් පත් කරන ඕනම රාජ්‍ය නායකයෙකුට හරි එහෙම නැත්තම් මේ ඒගොල්ලන්ට ගෙවපු මේවා වියදම් කරපේ ඒගොල්ලන්ගෙන් ගන්න ඕනේ මේවා රාජ්‍ය මුදල්
අවධානය යොමු කිරීම ගැන මුතුමන ස්තුතිවන්ත වෙනවා මම ඒකේ අවධානය යොමු කරන්නම් නීතිපති